ඊළඟට චාස් නිර්මලනාදන් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, அரசாங்கத்தின் வருமானத்தை அதிகரிக்கும் தேவைப்பாடு தொடர்பாக முன்னாள் அமைச்சர் யோசனை ஒன்றை முன்வைத்திருக்கிறார். இலங்கையினுடைய 74 வருட ஆட்சியாளர்கள் வெக்கப்பட வேண்டிய விடயம், உலகத்தில் வறிய நாடுகளின் பட்டியலில் இலங்கை 4வது இடத்தில் இருக்கிறது. ஏன் இலங்கை வறிய நாடுகளின் பட்டியலில் 4வது இடத்தில் இருக்கிறதென்றால், இலங்கையினுடைய பூகோள ரீதியான அமைவிடம், இலங்கையில் சகல நாலாபுறமும் கடல் இருக்கிறது, விவசாய நிலங்கள் இருக்கிறது, மலைகள் இருக்கிறது, ஆறுகள் இருக்கிறது, சிறந்த கல்வியாளர்கள் இருக்கிறார்கள், புத்திஜீவிகள் இருக்கிறார்கள், சிறந்த ஒரு அழகிய தீவாக இருக்கின்ற இந்த இலங்கை சுற்றுலா பயணிகளை மிகவும் கவரக்கூடிய வகையில் அரிய வகை விலங்குகள் இருக்கிறது, அரிய வகை பறவை இனங்கள் இருக்கிறது. இப்படியெல்லாம் இருந்தும் ஏன் இலங்கை வறிய நாடுகளினுடைய பட்டியலில் 4வது இடத்தில் இருக்கிறது என்று சொன்னால், இந்த 74 வருடமாக இலங்கையில் இருக்கின்ற ஒரு இலங்கையில் சகல இன மக்களும் சமத்துவமாக வாழக்கூடிய வகையில் ஒரு அரசியல் ஜாப்பு இன்மை பிரதான காரணமாக இருக்கிறது. ஒரு சகல இன மக்களும் சமத்துவமாக வாழக்கூடிய வகையில் ஒரு அரசியல் ஜாப்பு இலங்கையில் இல்லை என்பதை திட்டத்தெளிவாக உலக நாடுகள் அறிந்திருக்கிறது. அதேபோல 74 வருடங்களாக ஆட்சி செய்தவர்கள் எவ்வாறு இலங்கையை ஆட்சி செய்தார்கள் என்பது இந்த வறிய நாடுகளுடைய பட்டியலில் இலங்கை 4ஆம் இடத்தில் இருக்கிறது என்பதற்கு உதாரணமாக இருக்கிறது. தவறான பொருளாதார கொள்கை, இனவாத கருத்துக்கள், லஞ்ச ஊழல் காரணமாகத்தான் இந்த நாடு இன்று மிகப்பெரிய ஒரு பொருளாதார நெருக்கடிக்கு தள்ளப்பட்டிருக்கிறது. ஆனால் இலங்கையை ஆட்சி செய்த ஆட்சியாளர்கள் ஆசியாவில் செல்வந்தர்களாக கணிக்கப்படுகிறார்கள். இலங்கை வறிய நாடாக மாறியிருக்கிறது. 22 மில்லியன் மக்கள் இன்றைக்கு ஆரோக்கியமான உணவை உண்ண முடியாமல் திண்டாடிக் கொண்டிருக்கிறார்கள். ஆனால் ஆட்சியாளர்கள் ஆசியாவில் செல்வந்தவர்களாக மாறியிருக்கிறார்கள். எப்படி மாற முடியும்? இலங்கையை ஆட்சி செய்கின்ற போது மக்களுடைய இரத்தத்தை குடிப்பது போல சகல துறைகளிலும் சகல திட்டங்களிலும் ஊழல் மூலமாக சேர்த்த பணங்கள்தான் இன்று ஆட்சியாளர்கள் செல்வந்தர்களாக இருக்கிறார்கள். இலங்கை வறிய நாடாக மாறியிருக்கிறது. 22 மில்லியன் மக்கள் ஆரோக்கியமான உணவை உண்ண முடியாமல் திண்டாடிக் கொண்டிருக்கிறார்கள். இப்படியான சூழ்நிலையில்தான் இலங்கையில் அண்மையில் புதிய ஜனாதிபதி தெரிவு செய்யப்பட்டு அவர் ஒரு சில நல்ல திட்டங்களை முன்மொழிந்திருந்தார். அதை நான் வரவேற்கின்றேன். ஆனால் அண்மையில் ஒரு மிக பிரமாண்ட அமைச்சரவை வழங்கப்பட்டது. 37 ராஜாங்க அமைச்சுகள் வழங்கப்பட்டிருக்கிறது. இந்த 37 ராஜாங்க அமைச்சுகளும் ஏன் கொடுக்கப்பட்டதென்றால், பாராளுமன்றத்தில் 113 ஆசனங்களை கொண்ட 113 உறுப்பினர்களுடைய ஆதரவு தேவையாக இருந்தால் ஜனாதிபதிக்கு இந்த ராஜாங்க அமைச்சு பதவி கொடுத்தால் மாத்திரம்தான் அந்த அரசாங்கத்தில் 113 பாராளுமன்ற உறுப்பினர்களை தக்க வைக்க முடியும் என்ற அந்த சூழ்நிலை இருந்திருக்கிறது. அதுதான் இப்பொழுதும் இருக்கிறது. அப்படி இருக்கின்ற போது இந்த ராஜாங்க அமைச்சர்கள் நியமித்தன் பிற்பாடு நாட்டில் பானின் விலை 10 ரூபா குறைந்திருக்கிறதா, அல்லது கோதுமை மாவின் விலை 10 ரூபா குறைந்திருக்கிறதா, அல்லது மக்களுக்குத்தான் ஆரோக்கியமான உணவு, பாடசாலை சிறுவர்களுக்கு ஆரோக்கியமான உணவை இந்த 37 ராஜாங்க அமைச்சர்களும் பெற்றுக் கொடுக்க முடியுமா? இல்லை. புதிய ராஜாங்க அமைச்சு கொடுத்ததால் அரசாங்கத்துக்கு மேலும் சுமை. அந்த சுமை எவ்வாறு மக்கள் மத்தியில் போய் சேருகிறது? அவர்கள் அன்றாடம் வேண்டுகின்ற உணவு, அத்தியாவசிய பொருட்களின் ஊடாக இந்த விலையேற்றங்கள் அதிகரிக்கும். ஒரு ராஜாங்க அமைச்சருக்கு பாராளுமன்ற உறுப்பினருடைய கொடுப்பனவுகளை விட அவருடைய மேலதிக ஆளணி, எரிபொருள், தொலைபேசிக்கு மட்டும் கிட்டத்தட்ட 710,000 ரூபா மேலதிகமாக செலவிடப்படுகிறது ஒரு மாதம். அது கிட்டத்தட்ட 2,60,00,000 ரூபா அரசாங்கத்துக்கு மேலதிகமான சுமையாக வருகிறது. அது மாத்திரமல்ல, ஒரு ராஜாங்க அமைச்சருக்கு 3 வாகனங்கள் வழங்கப்படும். 111 வாகனங்கள் அரசாங்கத்திற்கு மேலதிகமாக வழங்க வேண்டிய தேவை இருக்கிறது. இந்த செலவுகள் எல்லாம் எவ்வாறு ஈடு செய்யக்கூடிய நிலையில் இலங்கை இருக்கிறது? இலங்கையில் 1 கிலோ மா 400 ரூபாய், அத்தியாவசியமான புரதமிக்க உணவுகள் வெட்டாக்கனியாக மாறியிருக்கிறது. ஆரோக்கியமான உணவுகளை சாப்பிடுவதற்கு பதிலாக பட்டினி சாவை தவிர்க்கும் முகமாகத்தான் இன்று 1,000,000,000 மக்கள் உணவருந்திக் கொண்டிருக்கிறார்கள். அப்படியான சூழ்நிலையில் இலங்கை இருக்கின்ற போது ராஜாங்க அமைச்சுகள் கொடுக்கப்பட்டு அதற்கு மேலாக அமைச்சரவை அந்தஸ்துள்ள அமைச்சு கொடுப்பதற்கு அரசாங்கம் முயற்சி
செய்கிறது.
நன்றி. ஆகவே இந்த விடயங்கள் எல்லாம் மக்களுக்கு சுமையாக மாறும். முன்னாள் அமைச்சர் தன்னுடைய முன்மொழிவில் வரிகள் அதிகரிக்கப்பட வேண்டும் என்று குறிப்பிட்டிருந்தார். வரிகள் அதிகரிப்பு தொடர்பாக எந்த விதமான மாற்று கருத்துக்களும் இல்லை. ஆனால் ஆட்சியாளர்கள் லஞ்சமற்ற, ஊழலற்ற ஒரு ஆட்சியை மக்களுக்கு வழங்க முடியுமா? வழங்க முடியாது. எந்த 74 வருடமும் இலங்கையை ஆட்சி செய்தவர்கள் பிள்ளையான சிந்தனையில் தங்களுடைய ஆட்சியை தக்க வைப்பதற்காக புத்திஜீவிகளுடைய கருத்து கேட்காமல், பேராசிரியருடைய கருத்துக்கள் கேட்காமல், பொருளாதார நிபுணர்களுடைய கருத்துக்கள் ஆலோசனைகளை ஏற்றுக்கொள்ளாமல் தன்னிச்சையான முடிவுகள், இன்று இலங்கை அதாள பாதாளத்தில் நிற்கிறது. ஆகவே வரிகள் அதிகரிப்பது மாத்திரமல்ல, ஒரு ஊழலற்ற ஆட்சியை, இலங்கையில் சகல இன மக்களும் சமத்துவமாக வாழக்கூடிய ஒரு அரசியல் ஜாப்பை உருவாக்கி அதனூடாக சகலரும் இணைந்து இந்த நாட்டை கட்டியெழுப்ப முடியும். வரிகள் மாத்திரம் அதிகரிப்பதால் நாடு முன்னேறும் என்பது இல்லை. அந்த வரிகளின் ஊடாக பெறப்படுகின்ற பணம் நாட்டை விட அரசியல்வாதிகளுடைய பொக்கேட்டுக்குள் செல்வதுதான் அதிகமாக இருக்கும் என்பதை இந்த சபையில் நான் ஆணித்தனமாக கூறிக்கொள்கிறேன். அதே நேரத்தில் அண்மையில் புதிதாக ராஜாங்க அமைச்சு கொடுக்கப்பட்டது. அந்த ராஜாங்க அமைச்சில் இருக்கின்ற ராஜாங்க அமைச்சர் டயனா கமகி அவர்கள் கூறியிருக்கிறார், மன்னார் தீவை இரவு களியாட்ட மையமாக மாற்ற வேண்டும். மன்னாரில் கருவாடை தவிர வேறு எந்த ஒரு விடயமும் இல்லை என்பது மாதிரியான ஒரு கருத்தை கூறியிருக்கிறார். மிகவும் கண்டிக்கப்பட வேண்டிய விடயம். அவர் தொடர்ச்சியாக பாராளுமன்றத்தில் எதிர்க்கட்சி ஊடாக வந்து 20 திருத்த சட்டத்தில் வாக்களித்து தற்பொழுது இராஜாங்க அமைச்சராக இருக்கிறார். அவர் தொடர்ச்சியாக பேசுவது கஞ்சா வளர்ப்பதன் மூலம் அந்நிய சினாவளியை கொண்டு வர முடியும் என்று. நான் அந்த ராஜாங்க அமைச்சருக்கு ஒரு சவால் விடுகின்றேன். முடியுமாக இருந்தால் நீங்கள் அல்ல, ஜனாதிபதி ரணில் விக்ரமசிங்கால் கூட மன்னார் தீவில் களியாட்ட நிலையத்தை அமைக்க முடியாது என்பதை நான் இந்த சபையில் சவாலாக சொல்ல விரும்புகின்றேன். மன்னார் தீவில் மிகப்பெரிய பாரம்பரியம் உள்ளது, கலை கலாச்சாரம் உள்ளது, அரிய வகை பறவைகள் ஆஸ்திரேலியா முதல் பல இடங்களில் இருந்து வருகின்ற மாதம் முதல் அரிய வகை பறவைகள் மன்னார் தீவில் வந்து தங்கி 2-3 மாதங்கள் தங்கியிருந்து செல்வது, பல சுற்றுலா பயணிகள் அங்கு வருவார்கள். மன்னார் தீவில் சுற்றுலா மையம் என்பதுக்கு மாற்று கருத்தில்லை. ஆனால் அந்நிய செலாவணி மூலம் பணம் கொண்டு வருவதற்கு களியாட்டத்தை மன்னார் தீவில் நிறுவ வேண்டும் என்ற கருத்து அந்த ராஜாங்க அமைச்சர் வாபஸ் பெற வேண்டும். குறிப்பாக மன்னார் மாவட்டத்தில் 60,185 ஏக்கர் நிலங்களில் 1,08,332 மெட்ரிக் டன் நெல் அறுவடை செய்திருக்கின்றோம். மேட்டு நிலத்தில் 19,495 ஏக்கர் நிலங்களில் 31,710 தானியங்கள் மரக்கறிகள் மெட்ரிக் டன் 31,710 மெட்ரிக் டன் தானியங்கள் மரக்கறிகள் அறுவடை செய்திருக்கின்றோம். கடலட்டை, நண்டு, இறால், கருவாடு, மீன் போன்ற கடல் உணவுகளை ஏற்றுமதி செய்கின்ற அந்நிய செலாவணியை பெறுகின்ற பிரதானமான ஏற்றுமதியில் கடலுணவில் மன்னார் மிகப்பெரிய பங்கு வகிக்கிறது. மன்னாரில் சிறந்த புனிதஸ்தலங்கள் இருக்கிறது, மடத்திருத்தலம் இருக்கிறது, திருக்கேதீஸ்வரம் இருக்கிறது. இந்த முறை காப்போதர உயர்தர பரீட்சையில் சிறந்த பருவர்களை பெற்றிருக்கிறார்கள்.
ராஞ்சி சீமலாபட்டியம் ஏத்துமா பத்துமாட்ட வினாடி திகை காலே கிளவினம்
வினாடி தியா தியா கருவ மூலாசனாரோட மந்திரித்துமணி பிரதமே நிஸ்துதிவந்த வேணுமா ராஜ்ய ஆதாயம் பார அமாத்திய ராஜ்ய அமாத்தியோரை ஹட்டியிட்ட மெவனி காலோச்சித யோஜனாவாக் இதிரிபாத் கிரிம் பிடிபந்த மஹிந்தானந்த இட்டுப மாத்திருமாட்ட அப்பி ஆர்த்திக அற்புதேக்கு இன்னி சபாபதி துமணி எகன் அப்பி கேன் மெலிவேண்ட அவசியம் என்ன வரதுனு ஆர்த்திக பிரதிபத்தி கோவிட் வசங்கத்த லோக பிரவணதா මේ සියලු කාරණා එකසේ එකට කැටි වූ වර්ෂ කිහිපයක් තුළ අපි ආර්ථික අර්බුදයක ඉන්නේ. අපි ආර්ථික අභියෝගවල හිටියා. අභියෝගයකට පැහැදිලි පිළිතුරු තියෙනවා, හැබැයි පිළිතුරු අසීරුයි. හැබැයි අර්බුදයකට පිළිතුරු පැහැදිලි නැහැ. එකින් එකට නූල් බෝලයක් වගේ පැටළුණු ආර්ථික ප්‍රශ්න රාශියක් තමයි අර්බුදයක තියෙන්නේ. මම වර්තමාන රාජ්‍ය නායකයා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මුදල් අමාත්‍යතුමාට ගරු කරන්න එතුමා බාරගත්තේ අර්බුදයක්. අභියෝග බාරගන්න බොහෝ අය ඉන්නවා, හැබැයි අර්බුද බාරගන්න බොහෝ අය අඩුයි, බාරගන්නේ නැහැ. අසමත් වේ. අපි දැක්කා බොහෝ අයට යෝජනා කරා මේ නායකත්වය බාරගන්න, හැබැයි අර්බුදය බාරගන්න කවුරු සූදානම් නැහැ. ඒ ගැන කතා කරන්න විතරයි පිලිස්සින්නේ. ඒ නිසා අපි එතුමාට මම ගරු කරන්නේ අර්බුදය බාරගෙන අර්බුදය ලැහඳ දවසෙන් දවසේ එකට විසඳුම් හොයන්න කටයුතු කිරීම නිසා ගරු සභාපතිතුමනි, අපි දන්නවා අගෝස්තු මාසයේ තිබුණු උද්ධමනය 64.3යි, අද 70යි. ආහාර උද්ධමනය 90යි, ඒක මදක් වෙනස් වෙලා තියෙනවා 87ක් වාගේ. ඉතින් මේක ඉතාම සුවිශේෂී තත්ත්වයක් ලෝකයේ එක බැලුවා වුණා. අපිට භාවිතා කළ හැකි විදේශ සංචිත අවදානම් සහගත ශූන්‍ය මට්ටමක ඉන්නේ. අපිට නෑ කියන්න හංගන්න කිසි දෙයක් නෑ. බිලියන 1.8ක් ඩොලර් අපිට සතුව තියෙනවා කියනවා. හැබැයි එකෙන් බිලියන 1.6ක් චීන රෙමෙන්බි ඒවා අපිට පාවිච්චි කරන්න බෑ මේ විදේශ සංචිතයක් හැටියට. ඒ නිසා දශම දෙකයි ඩොලර් වලින් අපි ළඟ බිලියන දශම දෙකයි විදේශ සංචිත අපි සතුව තියෙන්නේ. අතමාරුවක් කරගන්න බෑ. අපිට රට තුලින් පමණයි දේශීය මූල්‍යණයක් විතරයි අපිට කරන්න වෙලා තියෙන්නේ. මේ දුෂ්කර භාවය අපි ඒක හංගන්න කිසි අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ණය හිමියන් සමග සාකච්ඡා කර නායකලම නිසි පරිදි ප්‍රතිහෝගත කරන තෙක් තෝරාගත් විදේශ ණය ආපසු ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති තැනට හේතු වන පරිදි රාජ්‍ය ණය තිරසාර නොවන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. අපි මේක අපේ රට ජනතාව එක්ක කතා කරන්න අවශ්‍යයි. මුලාසන ආරවුඩ මන්ත්‍රීතුමනම දැක්ක කාලයක් මේ ආර්ථිකමය කරුණු පාර්ලිමේන්තුවේ එළියේ පාලකයන් විසින් විවිධාකාර සුරංගනා කතත්වයක. එහෙම අවශ්‍ය නැහැ. මේ රටේ ජනතාව මේව දන්නවා. අපි ඔවුන් සමග ඔවුන් මේක කොටස්කාරයෝ. ඇයි මේ අසීරුව කොටස්කාරයෙක් අපි මේක කතා කළ යුතුයි. 2021 වසරේ පළමු මාස 6 තුළ ආර්ථිකය 104.8% සංකෝච්චනය වී තිබෙනවා. පළමු කාර්තුවේ 1.6%, දෙවැනි කාර්තුවේ 8.4%. 7-8 ප්‍රමාණයකින් ආර්ථිකය සංකෝචනය වෙයි කියලා කියනවා. අපි ආර්ථිකමය වශයෙන් අසීරුම වසරක් 2022 ගත කරමින් ඉන්නවා. රාජ්‍ය ආදායම අඛණ්ඩව තියුණු ලෙස පහත වැටුණා. අපි සියලු දෙනා අත්දකින දුෂ්කරතාවය ඒකයි. ඒ නිසා රේගුව රාජ්‍ය ආදායම් වැඩි කරගත යුතුයි. ඒ සඳහා ශ්‍රී ලංකා රේගුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සුරාබද්ද දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් ක්‍රියාත්මක කරන්න තියෙනවා. හැබැයි අපි කියන්න ඕනේ දැනටත් ඔවුන්ගේ කාර්යභාරය විවිධ ප්‍රශ්න ඇති, විවිධ පුද්ගලයෝ ඇති. හැබැයි දැනටත් ඔවුන්ගේ කාර්යභාරය හැකිතාක් දුරට ඉෂ්ට කරගෙන යනවා. මොකද අපි ආදායම් සඳහා වූ ඉලක්ක ඔවුන්ට ලබා දීලා හැබැයි අපි ආර්ථිකය ඊට එහා පැත්තට යන්නේ සංකෝචනය වුණ ඍණ වෙන ආර්ථිකය. මේ හැම ආදායම් ඉපයීමේ ප්‍රධානතම සාධකය ගරු සභාපතිතුමනි ධනාත්මක ආර්ථිකය. වර්ධනාත්මක ආර්ථිකය තමයි ඇයි අපි වර්ෂයෙන් වසර වැඩි ඉලක්කයන් තමයි මේ ආයතන තුනටම ලබා දෙන්නේ. ඒ දැන් අපි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අලුත් ඉලක්කයන් ලබා දෙනවා වැඩියෙන්. හැබැයි කෙනෙකුගේ ලාභේ මත තමයි ඔවුන් මේ ආදායම් බද්දක් අය කරන්නේ. අපි දකිනවා හැම ව්‍යාපාරිකයෙක්ම මහා පීඩනයක තමන්ගේ ලාභේ අඩු වෙන තත්වයක ඉන්න වර්ෂ කීපයක් මේ. අපි රේගුවට කියන අලුත් ආදායමක් හොයලා දෙන්න කියලා. මොකද රේගුවේ ආදායම පදනම් වෙලා තියෙන්නේ විදේශයන්ට බඩු යැවීම සහ විදේශයෙන් ගෙන්වීම. හැබැයි අපි ඒ ගමන් ගැසට් එකක් ගහනවා බාණ්ඩ 1900ක් ගේන්න එපා කියලා. මෙන්න මේ අභියෝගයත් එක්ක තමයි ඔවුන් අපිට ආදායම හොයලා දෙන්නේ. දැන් සුරාබද්ද දෙපාර්තමේන්තුවට අපි කියනවා ආදායම් වැඩි කරලා දෙන්න. හැබැයි මේ වර්ෂය බැලුවොත් මේ නීත්‍යානුකූල මත්පන් භාවිතය 20-30 ප්‍රමාණයකින් අඩු වෙලා මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය මිලදී ගැනීම ශක්තිය නැති වෙලා. හැබැයි ඔවුන් අගෝස්තු මාසයේ 31 වෙනකොට ඔවුන්ගේ ආදායම් ඉලක්ක වලට ළඟා වෙලා තියෙනවා. අපි ඒක ස්තුතිවන්තව ප්‍රකාශ කළ යුතුයි. මේ විවිධ ප්‍රශ්නකාරී හැම සමාජ ස්තරයක විවිධ ප්‍රශ්නකාරී ඉන්නවා. ඒ අතරේ ඔවුන්ගේ අති බහුතරයක් නිලධාරීන් ජීවිත පරිත්‍යාගයෙන් විශාල වැඩ කොටසක් රාජ්‍ය ආදායම් වෙනුවෙන් කරන බවත් අපි මතක් කළ යුතුයි. විශේෂයෙන් පසුගිය වර්ෂවලදී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම් බෙහෙවින් පහළ ගිය බව අපි පිළිගන්නවා. 2019 වර්ෂයේදී 111.9% පැවති දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2020 8.7%, 2021 8.3%, 2021 වසරේ රාජ්‍ය ආදායමෙන් සපුරාගත හැකි වනුයේ පුනරාවර්තන වියදම. එදිනදා වියදමෙන් භාගයක් පමණයි අපිට සපයා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ රාජ්‍ය ආදායමෙන් ගරු සභාපතිතුමනි. අපිට භාණ්ඩාගාරයට මේ අගෝස්තු මාසයේ 21 වෙනකොට ඇවිල්ලා තියෙන ගෙවිය යුතු බිල් ප්‍රමාණය බිලියන 357යි. අපි ඒක තියාගෙන කල් ගන්නවා. මේ ජනතාවගේ එදිනෙදා මේ කුඩා පාරක් හදපු කෙනෙක්ගේ ලක්ෂ 2-3 මේ වාගේ මුදලුත් මෙතන තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා අපි මේ අසීරුව මගහරවා ගන්න නම් රාජ්‍ය ආදායම වැඩි කරගත යුතුයි. විශේෂයෙන්ම රාජ්‍ය ආදායම පහත වැටීමට හේතුව අපි විමසා බැලිය යුතුයි. සභාපතිතුමනි, දළ දේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් ලෙස අඩු මට්ටමක ඇති රාජ්‍ය ආදායම 2019 වසරේ සිදු කළ දැඩි බදු සංශෝධන හේතුවෙන් තව දොරටත් අඩු වුණා. මේ බදු සංශෝධන සිදු කළේ ඉතිරි කිරීම හා ආයෝජන පුළුල් කරමින් ආර්ථික ගොඩනැගීමට විය හැකි. ඒවා යහපත් ප්‍රාර්ථනාවන් තියෙන්න ඇති. එහෙත් එම අපේක්ෂා විවිධ බලපෑම් නිසා අසාර්ථක වුණා. ගෝලීය බලපෑම්, අභ්‍යන්තර බලපෑම් නිසා සුණු විසුණු වෙලා ගියා. එනිසා මේ දැඩි බදු කප්පා කපා හැරීම් වලින් රාජ්‍ය ආදායමට සැලකිය යුතු හානියක් සිදු වුණා. 2019 සිදු කළ බදු ප්‍රතිසංස්කරණ නිසා අපගේ බදු අනුපාත අනිකුත් සියලු රටවල් හා සැසඳීමේදී අඩු මට්ටමකට පත් වුණා. ඉහළ බදු සීමා නිසා බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය අඩු වී බදු පදනම පටු වී තිබෙනවා. අපේ ඍජු බදු ලිපිගොනු සංඛ්‍යාව ගරු මුලසනරු මන්ත්‍රීතුමනි 115 ඉඳලා 104ට අඩු වුණා. 111කින් ඍජු බදු විශේෂයෙන්ම උපේනවිට ගෙවීම පේයි ටැක්ස් එක සම්පූර්ණයෙන් අපි නැති කරා. ඉතින් එවැනි ප්‍රශ්නයකට අපි මුහුණ දුන්නා ගරු සභාපතිතුමනි. එමෙන්ම අපේ බදු පද්ධතිය පරිපාලනය ගැටලු සැලකිය යුතු ලෙස පවතිනවා. අපේ බදු පද්ධතිය බෙහෙවින් සංකීර්ණයි, නිතර වෙනස් වෙනවා. මේ සභාවෙත් කතා වුණා බදු වර්ග ගණන වැඩි, එසේ වුවත් අය වෙන බදු ප්‍රමාණය අඩුයි. එමෙන්ම ලබා දී ඇති බදු සහන හේතුවෙන් බදු මගහැරීමට බදු ගෙවන්නන් පෙළඹෙනවා. ලබා දුන් බදු සහන රටට ඇති වූ ප්‍රතිලාභ ගැන කිසිදු පසු විපරමක් අපි ළඟ නැහැ. මේ කරුණු සලකා බලා නව බදු ප්‍රතිසංස්කරණ හඳුනා දීමට රජය කටයුතු කරගෙන යනවා. ඒ අතරට ආදායම් 90 ක්‍රමිකව වැඩි වෙන ලෙස, එමෙන් වැඩි පිරිසක් බදු ගෙවන ලෙස පුද්ගල ආදායම් බදු වැඩි කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. අපි කියනවා රාජ්‍ය ආදායම, මේ කතා කරලා විපක්ෂයේ මන්ත්‍රීවරුත් හැමදෙනාම කිව්වා 108 115වත් කරන්න ඉදිරි වර්ෂ කිහිපය තුළ අපිට ලොකු වගකීමක් තියෙනවා මේ රට ආර්ථික වශයෙන් යම්කිසි ස්ථායිතාවයකට ගේන්න. ඒ වගේම උපේන විට බදු ලිපිගොනු ප්‍රමාණය මිලියන 2කටවත් අපි ගෙනෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕනේ, හැබැයි මේක දිහා අලුත් බිල්ලෙක් වාගේ බලන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මේක අපි කාගේත් යුතුකම, අපි අවංකව මේක කරමු. දැන් මම දැක්කා කියලා තිනවා මේ උපේන විට බදු ගෙවීමේදී මුළු දීමනා ඔක්කොමත් එක්කයි බදු ගණනය වෙන්නේ කියලා නැහැ. ඉතා පැහැදිලිව උපේන විට බදු ගෙවීමේදී ගණනය වෙන්නේ මූලික වැටුපට පමණයි. ඒක පැහැදිලිව අපි කියන්න ඕනේ. එවගේම ගරු සභාපතිතුමනි, සංස්ථාපිත ආදායම් බද්ද වැඩි කළ යුතු වන සමාලෝචනයකින් පසු එක් එක් අංශ සඳහා වන ලබා දී ඇති ඵලදායී නොවන නිදහස් කිරීම. අපි ළඟ තිබුණ මහා නිදහස් කිරීම් රාශියක්, කෙලවරක් නැති බදු නිදහස් කිරීම්. අපි ඒවෙන් මහා ප්‍රතිලාභ රටේ ආර්ථිකයට බලාපොරොත්තු වුණා. හැබැයි ලද ප්‍රතිලාභයක් නැත. ඒ නිසා අපි ඒව නවත්වන්න තීරණය කළා තියෙනවා. එකතු කළ ආගිය මත බද්ද වැඩි කිරීමට දැනටමත් කටයුතු කර තිබුණා. ඒක අපි 108කට අඩු කළද තිබිලා දැන් 115 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම බදු ආදායම් වැඩි කර ගැනීම බදු පරිපාලනය ශක්තිමත් කළ යුතුයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධති සහ රේගු දෙපාර්තමේන්තුවේ රේගු දත්ත ස්වයංක්‍රීය පද්ධතිය හඳුන්වා දීම ඇතුළු ආදායම් එකතු කිරීම හා පරිපාලනය වැඩි දියුණු කිරීම සහ විවිධ වූ ඉලෙක්ට්‍රොනික පද්ධති ආදායම් එකතු කිරීමේ ආයතන තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. ඒවා මගදී යන හිටලා තියෙනවා විදත් ප්‍රශ්නත් එක්ක. අපි ඒවා හැකිතරම් ක්‍රියාත්මක කළ යුතුයි. තොරතුරු තාක්ෂණය හා සරලව කිව්වොත් මාර්ගස්ථ ක්‍රමවේද හැකිතරම් ගනුදෙනුකරුවන් පැමිණීම රස්තියාදු වීම අඩු කරමින් රාජ්‍ය ආදායම ලබා ගැනීමට අපි කටයුතු කළ යුතුයි. ඒ වගේම සේවකයින්ගේ හිගයක් මේ ආයතන කිහිපය තුළම තියෙනවා. රජයේ පොදු ප්‍රතිපත්තියක් තියෙනවා අපි රාජ්‍ය සේවයට මේ අවස්ථාවේ සේවකයින් බඳවාගන්නේ නැහැ කියලා. නමුත් අපි ළඟ ඉන්නවා ඉතා පැහැදිලිව ඉතා දක්ෂ උපාධිධාරීන් රාශියක් මේ රටේ ඉන්නවා දහස් ගණනක්. ඔවුන්ට උචිත රැකියාවක නෙවෙයි, සමහරට ඌන සේවා උපාධිධාරීන්, සමහර විට උපාධිධාරී සේවයේ වුවත් ඔහුගේ දක්ෂකම රාජ්‍ය සේවයට ගන්නා ප්‍රයෝජනය මදි. ඒ නිසා අපි ඉතා විනිවිදභාවී තරඟකාරී ක්‍රමයක් තුළ මේ ආයතන තුනටම අවශ්‍ය මේ අභ්‍යර්ථු ටික අවශ්‍ය සේවකයන් ටික ලබා දීමට නුදුරු අනාගතයේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, බදු පරිපාලනයේ කාර්යක්ෂම සහ බදු ගෙවන්නන්ට හිතකර පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා විශාල බදු ගෙවන්නන්ගේ අංශය LTU, ඉහළ ස්ථාපිතාංශය UCU, මධ්‍යම ස්ථාපිතාංශය MCU සහ ප්‍රාදේශීය ස්ථාපිතාංශය RTU දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපනය කිරීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම LTU අංශය තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. තවද රේගු දෙපාර්තමේන්තුව ආශ්‍රිත ආයතන ගොනු කර සිංගල් වින්ඩෝ සිස්ටම් සඳහා යොමු විවිධ අලුත් දේවලට තොරතුරු තාක්ෂණයත් එක්ක බද්ධ කරන්න යනවා කියන එක තමයි අපි මේකෙන් කියන්න උත්සාහ කරන්නේ. මේ කැෂිනෝ ව්‍යාපාරය ගැන කියවුණා මේ අපේ ගරු මන්ත්‍රීතුමාලා තිනුත්. මොකද මේක හරියට වදිනවා කෙනෙකුට, තමන්ට බදු ලිපිගනුවක් කෙනෙකුට සූදු ව්‍යාපාරයකට හරියට බදු අය කරන්නේ නැහැ කිව්වම හරි සංවේදී. හැබැයි ඉතා පැහැදිලිව කියන්නේ පහුගේ කැබිනට් එකේ අනුමත කරගත්ත අපි මෙතෙක් මේ රටේ කැෂිනෝ ව්‍යාපාරය හරියට ලියාපදිංචි කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඔහේ කැෂිනෝ ගහනවා, එක්කෝ කැෂිනෝ කියනවා නැත්නම් රෙජිනෝ කියනවා, කීප දෙනෙක් බදු ගෙවනවා, අනිත් අය විවිධ ක්‍රමවලින් මේ කරන් යනවා. හැබැයි දැන් ඒ පසුගිය කැබිනට් පත්‍රිකාවේ අනුමත වීමත් සමග කැසිනෝ ව්‍යාපාර රෙජිස්ටර් කරන්න ඕනේ. ඒ බලපත්‍රය ගන්න විතරක් කෝටි 50ක් අපි ඔවුන්ගෙන් අය කරනවා. අර මන්ත්‍රීතුමාෙන් ඇහුවා ඔවුන් ගන්න ගානගෙන කෝටි 50ක් පොඩි මුදලක් නෙවෙයි ඒක වසර 5කට. ඊගා වසර 5ට ආජයපංචි කරනකොට ආයෙත් කෝටි 50ක් ගන්නවා. ඒ වගේම වර්ෂයකට ගෙව්වේ දසලක්ෂ 250යි වාර්ෂික ගෙවීම. දැන් දසලක්ෂ 500යි. ඒ නිසා අපි මේ බදු ඒකරාශීකර ගැනීමේ කටයුතු වලදී කිසිසේත්ම අපි ඉස්සරලා අපේ අවධානය යොමු කරන්නේ මේ රටේ නීත්‍යානුකූල මේ රට වෙනුවෙන් යමක් උපේන ජනතාව දිහා නෙවෙයි. අපි ඊට කලින් බලන්නේ වෙනත් මේ බද්ද කියන්නේ සමාජමය පරිපාලනයට සමාජයට මඟ පෙන්වීම සඳහා යොදා ගන්නා ප්‍රධාන මෙවලමක්. අන්නේ මෙවලම හැටියට පාවිච්චි කරන්න සුරා බදු වෙන්න පුළුවන්, සූදුවෙන් ගන්න බදු වෙන්න පුළුවන්, වෙනත් යම් ආකාරයකට පාලනය කළ යුතු අංශ වලින් තමයි අපි පළවෙනි අවධානය යොමු කරන්නේ කරු සභාපතිතුමනි බදු අය කරන්න. අවසාන වශයෙන් තමයි අපි මේ රටේ සමස්ත නීත්‍යානුකූල ප්‍රවේශයන් කොහොමද රාජ්‍ය ආදායමට දායක කරගන්නේ කියලා බලන්නේ ගරු සභාපතිතුමනි. ඒ වගේම අපි කියනවා 2022 ආයවැය ලේකම්නේ තිබුණා 18 වැඩි සියලුම වාර්ෂික පුද්ගලයන් අනිවාර්ය දේශීය ආදායම් දෙපළ ලියාපදිංචි කර. දැන් මේක සමහරු කියන්න උත්සාහ කරනවා මේ හැම කෙනාම බදු ගෙවන්න මේ නෑ. මේ තුලින් බොහෝ පිරිසකට රජයෙන් දෙන මේ දීමනාව නැත්නම් සමෘද්ධිය ලබා ගන්නත් මේක හේතුපාදක වෙනවා. බොහෝ රටවල ඒක කරනවා. ඔහු ඒ ආදායම් මට්ටම ඉක්මවා යනකොට ඔහු බදු ගෙවන්නෙක් වෙනවා. හැබැයි ඒකෙන් ඔහුට ඉතා වටිනා පුරවේශියා කියන හැටියට ඉතා වටිනා ලියාපදිංචියක්. බොහෝ රටවල බැංකුවකට ගියත් ආයතනයකට ගියත් ඒ ලියාපදිංචිය ඉතා වැදගත් වෙනවා. අපි කරන්න යන්නේ ඒක. කිසිසේත්ම මේ ලිපිගොනුවෙන් ඔහු හැම විටම සමෘද්ධිලාභයේ බදු ගෙවන්නෙක් වෙන්නේ නැහැ. ඔහුට රජය ආධාරය ලැබෙනවා. අවශ්‍ය තැනදී ඔහු ශක්තිමත් වූ විට බදු ගෙවන්නෙක් බවට පත් වෙනවා.
මන්ත්‍රීතුමනි තප්පර පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. ගරු ඇමතිතුමනි, ඔබතුමා ප්‍රකාශ කළා පේයි ටැක්ස් එක අය කරන්නේ මූලික වැටුපට කියලා. ඇත්තටම පේයි ටැක්ස් එක අය කරන්නේ මූලික වැටුපට නෙවෙයි, වැටුපට අය කරන සියලුම දීමනා සහ සියල්ලම එකතු කරලා තමයි මේ වෙනකොට පේයි ටැක්ස් ගණනය කරන්නේ කියන එක නිවැරදි වෙනුනේ මං
හිතන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපේ තියෙන්නේ ස්වයන් තීරණ බදු ක්‍රමයක්. විශේෂයෙන් මේ තුල විශේෂ බදු උපදේශක ඉන්නවා. මේවත් එක්ක රාජ්‍ය නිලධාරීන්ට හැම වෙලාවෙම සිද්ධ වෙලා තියෙන්නේ තමන්ට අපි හදලා දෙන නීති පද්ධතිය තුළ කටයුතු කරන්න. ඒ නිසා ඒවැය තියෙන යම් යම් ප්‍රතිපත්තිමය කරුණු අපි විසින් අවශ්‍ය වෙලාවට වෙනස් කර දිය යුතු වෙනවා. ගරු මහින්දානන්ද අලුත්ගම ඇමතුමා විසින් මීට පෙර පාර්ලිමේන්තු කතාව වඩාත් දැඩි අවධානය යොමු කර අපි ඉතාම දැඩිව අපි අවධානය යොමු කරනවා. එතුමා පමණක් නෙවෙයි, විශේෂයෙන්ම මේ සියලුම දෙනා මෙතුමා වෙන්න පුළුවන්, විපක්ෂයේ මන්ත්‍රීවරු වෙන්න පුළුවන්, සියලුම දෙනා කළ මේ කරුණු දැක්වීම් අපි ඉතා දැඩිව ග්‍රහණයට ගන්නවා. අපි බලාපොරොත්තු වෙනවා සඳුදා 26 වෙනිදා මේ අද කළ සාකච්ඡාවේ කරුණු පිළිබඳව මේ ගරු අපේ අදාළ නිලධාරීන් කැඳවලා විශේෂ සමාලෝචනයක් කරලා මාසයක් තුළ මේ සභාවට නැත්නම් මුදල් කාරක සභාවට අද සාකච්ඡා කළ කරුණු පිළිබඳ ඒ සාකච්ඡාවල සැබෑ තත්ත්වය, මොකද සමහර කරුණු බැලු බැල්මට පෙනෙන දේ නෙවෙයි ඇතුළේ තියෙන සිද්ධිය. සමහර කරුණු බැලු බැල්මට පෙනෙනට වඩා බරපතලයි. ඉතින් මේ සියල්ල පිළිබඳ සොයා බලලා අපි බලාපොරොත්තු වෙනවා මේ මාසයක් වගේ කාලයක් තුළ මේ ගරු සභාවටම, මොකද මේ අද දවස අපි ගත කරපු මේ දවසේ වටිනාකම මම හිතන්නේ මේ රටේ ජනතාවට ලබා දිය යුතුයි. එතුමන්ලා බොහොම වෙහෙස වෙලා හොයාගත්ත කරුණු පිළිබඳ අපි හොඳ අධ්‍යයනයක් කරා. මේක මෙතනින් හුලෙන් යන්න ඉඩ ලබා නොදිය යුතුයි. ඒ නිසා අපි ඒ පිළිබඳව වගකීමෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මම නැවතත් කියන්නේ මේ සාධාරණව ඉපයීම් කරන ජනතාවගේ බදු අය කිරීම ගැන කතා කරන්න පෙර අපි හැම විටම සූදානම් බදු විසින් පාලනය කළ යුතු ශේෂ්ත්‍රයන් පිළිබඳ, බදු විසින් මඟ පෙන්විය යුතු මේ අධෛර්යමත් කළ යුතු ශේෂ්ත්‍රයන් පිළිබඳ අපේ අවධානය යොමු කරන්න. ඒ වගේම ආන්දෝලනාත්මක සිද්ධි සියල්ලම විසඳීමට ඒ පිළිබඳ ජනතාවට පැහැදිලි මතයක් ලබා දීමට අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් සීනිබදු වංචාව ගැන අපි කතා කරනවා. ඒක බොහොම ආන්දෝලනාත්මකයි. ඕනෑම බදු ගෙවන්නකොට ඒ ගැන කුකුසක් ඇති වෙන අලුතෙන් තමන්ට ලිපිගොනුවක් ලැබෙනකොට මේ සැබෑවට මම මට බදු බරක් දැනෙනකොට මේ සමහර ආන්දෝලනාත්මක කතා මේ බදු දැරෙන් කෝටිපතියන් රිංගුවාද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මම ඉතා පැහැදිලිව අධ්‍යයනය කරා ඒ සඳහා වූ විගණන වාර්තාව. ඒ විගණන වාර්තාවේ පැහැදිලිව තියෙනවා 2020 වර්ෂයේදී සීරි ආනයනය තිබිච්ච බද්ද රුපියල් 50 සිට 725 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වෙලාවේ ආයතන විශාල සොගයක් එක්වර සීනි ආනයනය කරලා තියෙනවා. හැබැයි දැන් අපි බැලු බැලමට ඒ සඳහා දැන් මේකේ මේ නිර්දේශවල ගරු සභාපතිතුමනි පැහැදිලිව තියෙනවා නිර්දේශ අංක 1 සීනි සඳහා බද්ද අඩු කිරීමට සාපේක්ෂව එම වාසිය පාරිභෝගිකයන් වෙත විතන් නොකර තමන් අත රඳවාගත් පාර්ශ්වයන් නිවැරදිව හඳුනාගෙන ඉදිරියේදී හෝ එම ආර්ථික වාසිය ජනතාවට විතන් කිරීමේ හැකියාව පිළිබඳ සලකා බැලීමට හෝ එසේ නොමෙතනම් රජය කැප කළ බදු ආදායම තම අත රඳවාගත් පාර්ශ්වයන්ගෙන් නැවත රජයට ලබා ගැනීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු කිරීම. දැන් මුලින්ම බලපුවම මස්සයා ගිහිල්ලා ඉවරයි. මොකද තීරු බද්දක් නැවතා පහු ගහන්න බෑ. ඒව අලෙවි කරලත් ඉවරයි. ඒකට ප්‍රතිපත්ති සම්පාදකයාට උත්තර තියෙනවා. මම මේ බඩු මිල අඩු කරන්න හැදුවේ. ගෙන්නපු කෙනාට කියනවා නෑ මට අවශ්‍ය ප්‍රමාණය මං ගෙනාවා. මට ඕන අනාගතේ වෙනුවෙන් ගෙන්න පුළුවන්. හැබැයි අපි අස්සයාට එහෙම යන්න දෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ සභාපතිතුමනි. දැන් අස්සයා එළියට ගියාට අපිට යාට දාන්න පුළුවන් තොණ්ඩුවක්. මම අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අද පැවරුවා දවස් 10ක් ඇතුළත මට දෙන්න මේ ආයතන විශේෂයෙන්ම මේ විශාල ප්‍රමාණයක් ගෙනාපු ආයතන විශාල ලාභයක් ලැබලා තියෙනවා. දැන් මේ මේකම කියනවා බිලියන 13ක විතර රාජ්‍ය ආදායමක් නැති වෙලා තියෙනවා. එහෙමනම් ඒ විශාල ආදායම ඔවුන් ආදායම් බදු නිසා ගෙවලා තියෙනවද? 20යි 21 ඔවුන්ගේ ආදායම් බදු ප්‍රමාණය 21 22 ආදායම් බදු ගෙවීම බලලා දවස් 10ක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්න යම් කිසි ප්‍රමාණයකට සාධාරණ විදිහකට මේ අසීමිත ලාභයෙන් ඔවුන් අපිට බද්දා ගෙවලා තියෙනවද කියන එක.
විනාඩියක් දෙන්න. එකක් තමයි ඔය දැන් විගණකාධිපතිතුමාගේ වාර්තාව තියෙනවා. ඒකේ නිර්දේශ කරලා තියෙනවා ඒක ඊළඟ ස්ටෙප් එකට ගෙනියන්න කියලා. ඊළඟ ස්ටෙප් එකට ගෙනියන්න ඕනේ.
පැහැදිලිද?
හරි. එතකොට මේක මෙතන මොකක් හරි වංචාවක් වෙලා තියෙනවා නම් මේ ඒක මීට වඩා මේ එහා තැනකට යන්න ඕනේ. මෙතන බදු ගෙව්වද කියන එකෙන් ඒක මේ 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 කවර් අප් වෙන්නේ නැහැ. ඒක එක දෙක මේ දැන් කැසිනෝ ගැන කතා කරන
වෙලාවේ තියෙනවා.
මම දන්නවා. විනාඩියක් දැන් කැසිනෝ ගැන කතා කරනකොට මේ කැසිනෝ අරින්න ඔබතුමාලට ගේමින් රෙගියුලේටර් කෙනෙක් නැහැ. කැසිනෝ නියාමන අධිකාරියක් නැහැ. කැසිනෝ නියාමන අධිකාරියක් නැතුව කැසිනෝ ලයිසන් දෙන්න බෑ. ඉතින් ඒ නිසා ඒක ඔබතුමාලා කැසිනෝ අරිනවද නැද්ද කියන එක වෙනම දෙයක්. අපිට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි කැසිනෝ නියාමන අධිකාරියක් තියෙනවනේ. ඒ අධිකාරිය හරහා තමයි ලයිසන් දෙන්න ඕනේ. මොකද දැන් කිසි කෙනෙක්ට ලයිසන් නැහැ.
හැදලි. හරි.
හරි අවසන්.
දැන් ඔබතුමාත් අපේ හර්ෂ සිල්වා මැතිතුමාගේ අදහස් වලට මම බොහොම ගරු කරනවා. මම ඔබතුමාට කිව්වා ඔබතුමා කතා කරනකොට මම අහන් ඉන්නත් කැමතියි කියලා. ඉතින් අපි දෙන්නම රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෝ. ඔබතුමා විදේශ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තා මට වැඩි කොට. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා. ඔබතුමා අත්දැකීම් ලැබුවා විදේශ ආයතන රාශියක. මම අසීරු කාලයක මේ රටේ රාජ්‍ය ආදායම් අමාත්‍යවරයා හැටියට අත්දැකීම් ලැබුවා. දැන් ඉතින් අපි දෙන්නම මේ රටේ ඉදිරි ගමනට උදව් කළ යුතුයි. ඉතින් මම හිතනවා ඔබතුමා දැන් මේ පාර්ලිමේන්තුවේ මූල්‍ය කාරක සභාවේ සභාපතිවරයා. ඉතින් අපේ ප්‍රතිපත්ති සියල්ලම අපි ගන්නවා කැබිනට් එකේ වෙන්න පුළුවන් අනිත් තැනක ඔබතුමාට එනවා. කරුණා කරලා මේ සත්භාවයෙන් මේ කරුණ වලට මැදිහත් වෙන්න. මම දන්නවා ඔබතුමාගේ සූදානම. ඒ නිසා අපි මේ ඉස්සෙල්ලා මේ රට ඔබතුමාලා බලාපොරොත්තු වෙන මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන දේශපාලන පක්ෂ බලාපොරොත්තු වෙන ඊළඟ ආණ්ඩුවට හරි ශක්තිමත් අත්විවරමක් අපි හදලා දෙන්න අවශ්‍යයි. අන්න ඒ සඳහා අපි කැපවීම කියන ආරාධනාව තමයි මම කරන්නේ. අර උපේනිට බද්දු ගෙවීම පිළිබඳ මට අපේ ශාලා මේ නිලධාරීන්ගෙන් ලැබුණ තොරතුරක් මම ප්‍රකාශ කරේ. ඒක අපේ මන්ත්‍රීතුමා නිවැරදි කරා. ඉතින් මම මේ කිව්වේ ගරු සභාපතිතුමනි අපි කෙසේ හෝ මේ ජනතාව මත බදු බර පැටවීමට පෙර මේ රටේ විවිධාකාරයෙන් වංචා කර නැත්නම් වැරදි විදිහට තොරතුරු පෙන්නලා මගහැරිය බදු පිළිබඳ අපේ අවධානය යොමු වෙනවා. මේ සීනි බදු කතාව ගැන මම කතා කරේ ඒකයි, කැෂිනෝ ගැන කතා කරෙත් ඒකයි. ඒ සියල්ලදින්ම අපිට පුළුවන් විපක්ෂයේ ඔබතුමාලාගේ අදහසොත් මම ආරාධනා කරා හර්ෂමෙත්තුමා කතා කරන වෙලාවට මම ඉන්න අවශ්‍යයි කියලා. ඒ ඔබතුමාගේ ප්‍රාමාණික දැනුම අපි ඒ නිසා තමයි ඔබතුමාව නැවත වතාවක් මම මතක් කරන්නේ මුදල් කාර්යක සභාවේ සභාපති වෙලා ඉන්නේ. එතුමා හරහා දැන් හැම දෙයක්ම මේකට එන්නේ. ඉතින් ඒ නිසා අර බදු ගෙවීමක් කියලා කියන්නේ සභාපතිතුමනේ හැම විටම ජනතාවට බරක්. ඉතින් කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා අපි එකට බෙල්ල මිරිකනවා කියන කතාව කියන්නේ නැතුව ඊට වඩා එහාගේ පුළුල් අපි පිළිගන්නවා 108 115 කරන්න ඕනේ කියලා. ඒක ඉතින් කාගේ හරි මුදලින් ගන්න වෙනවා. හැබැයි ඒක පුළුවන් තරම් අපි සියලු දෙනා කතා කරලා කටයුතු කරනවා නම් වඩාත් හොඳයි කියලා මම කල්පනා කරනවා. මම මේ ඓතිහාසික ලියවිල්ලක් මේ හැන්සඩ් ගත කරන්න බලාපොරොත්තු වෙනවා මේ සභාපතිතුමනි. මේ 2004 6 මාසෙ 3 වෙනිදා මම නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා වුණේ අප්‍රේල් මාසේ 2004. ජූනි මාසේ මට මේ වෘත්ති සමිතියක් තොරතුරු ගෙනත් දෙනවා මේ රටේ වුණු ලොකුම බදු වංචාව පිළිබඳ. ඔබතුමාලා දන්නවත් ඇති අහලත් ඇති වැඩ් බදු වංචාව. ඒ කාලේ බිලියන 3.5 රුපියල්. දැන් අවුරුදු 18කට ඉස්සෙල්ලා, කියන්නේ අද රුපියල් බිලියන 25කට වැඩි වටිනවා. මම මේ ආධුනික නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. මාස 2 අමාත්‍යංශයට ඇවිල්ලා මම ආචාර්ය PV ජයසුන්දර මැතිතුමාට ගහපු ලියුම මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්න මේක මේ ක්ෂණිකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන්න කියලා. මේක ඓතිහාසික ලියවිල්ලක් කියලා මම හන්සාඩ් ගත කරන්නේ. මේක නිසා මේ සියල්ලම අහුණා. බොහෝ අයට දඬුවම් විඳින්න සිද්ධ වුණා. ඒ නිසා අනාගතයේත් මේ රටේ මහින්දානන්ද මැතිතුමා මේ අද මේ ඉදිරිපත් කර කරුණුත් එක්ක යම් අයෙක් වැරදි කරනවා නම්, යම් අයෙක් නීතියට පිටින් කටයුතු කරනවා නම් ඒකෙදි කිසිම සහයෝගයක් දෙන්න, ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න කිසිදු පැකිලීමක් අපි සතුව නැහැ. ඒ සඳහා අපි උපරිම කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම මේ බදු ප්‍රමාණය 100ට මේ ගල්දේශීය නිෂ්පාදනය සාපේක්ෂව 108 115ට ගෙනින්නවා කියන වර්ෂ කිහිපයක් තුළ ඔබතුමා දන්නවා මුදල් කාර්යක සභාවේ සභාපතිවරයා හැටියට ටිකක් දැනෙන වැඩ හැම කෙනෙක්ටම තමන්ගේ පසුම්බියෙන් බදු ගෙවිය හැකි මට්ටමේ ඉන්න හැම කෙනෙක්ටම යම් කිසි ආකාරයක දායක වෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒක අන්න ඒ කාරණාවේදී අපි 225 දෙනාට මම ඊයේ වෙනත් ප්‍රශ්නකෙදිත් කිව්වේ යම් ආකාරයෙන් මොකද හැම කෙනෙකුටම අවශ්‍ය වෙන මේ රට යම් කිසි ස්ථාවර තැනකට ආර්ථික වශයෙන් ගේන්න. අන්න ඒ නිසා අපි කැප වෙලා කටයුතු කරමු. ඒකෙදි මොකද හරි පහසුයි හැම විටකම මේ රටේ විපක්ෂය. දැන් මම අවුරුදු 22ක් පාර්ලිමේන්තුවේ මම දකිනවා අපි විපක්ෂයට යනකොටත් අපි ආණ්ඩු පක්ෂයට යනකොටත් බදු පිළිබඳ කාරණාවකට ආපු හැම මොහොතකම විපක්ෂය හැම විටම කතා කරන්නේ බදු අඩු කරන්න. ඒක හරිම ජනප්‍රියයි. කිසි ප්‍රශ්නයක් කවුරුත් කැමති නැහැනේ තමන්ගේ ආදායමෙන් මුදලක් ගෙවන්න. කවුරුත් කැමති නැහැනේ වක්‍රබද්ධකින් බඩු මිල වැඩි වෙනවට. ඉතින් අපිට හරි ලේසියෙන් සටන් පාටයක් ගොඩනගන්න පුළුවන් බදු අඩු කරන්න. හැබැයි අපි ඒ ගමන් අනිත් පැත්තට කියනවා සහනාධාර වැඩි කරන්න, පඩි වැඩි කරන්න. ඉතින් 90%ක් බදු ආදායමක් තියෙන රටක මේක හරි පරස්පර සටන් පාටයක්. අපි දෙගොල්ලෝ මේක කරා. ඒ නිසා මම පැහැදිලිව ඉල්ලා සිටිනවා මේ වාගේ රට ඉතාමත් අරුතකාරී තත්වයකට පත්වුණු වෙලාවක අපි තෝරාගමු. අපි මේ ප්‍රධාන ප්‍රස්තුත කාරණාව තීරණය කරමු. හැබැයි අපි මේ කාගෙන්ද බද්ද ගන්න කියන එකද අපි මේ ඒ පිළිබඳව අඩුම බදු බරක් දැනෙන විදිහට ජනතාවට කටයුතු කරන්නේ කොහොමද, සමාජයේ මග පෙන්වීමක් හැටියට බද්ද ක්‍රියා කරන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරමු. ඔබතුමාට ඒ සඳහා හොඳ ඉඩක් හැම විටකම තියෙනවා මේ සභාපතිවරයා හැටියට.
නෙමෙයි එහෙම හැමදාම දේශපාලනය කරන තැනක නෙමෙයි අද අපි ඉන්නේ. අපිට තේරෙනවා ඒක තමයි අපි සද්භාවයෙන්ම මේ වැඩ කටයුත්තට සම්බන්ධ වෙලා ඉන්නේ. අපි මෙතන කිව්වේ නෑ බදු අඩු කරන්න කියලා.
මම ඔබතුමාට කරපු
චෝදනාව අපි මුළු විපක්ෂයම වගේ අපි එකට ගෙනල්ලා තියෙනවා. අපි සම්පූර්ණ විපක්ෂ මේ වැඩේට වේදේ කරන්න ඕන කියන තැන. හැබැයි මෙහෙමයි අර බදු අඩු කරනකොට ඒව පොඩ්ඩක් හිතන්න තිබ්බා. මෙහෙම බදු අඩු කරාම මොකද වෙන්නේ කියලා. අපි ඔබතුමාලට කිව්වා ওই වැඩේ ওই පාරේ යන්න එපා කියලා. ඔබතුමාලා අපි කියපු කිසිම දෙයක් ඇහුවේ
නැහැ.
අවසාන තමයි මේ වලයක් රැට්ටේදී ඔබතුමාලට.
හරි. ඒක තමයි. නමුත් දැන් අපි සභාපතිවරුන් උත්සාහ කරන්නේ මේ පැරණි දේ කියා හොද මඩේ දාන්න නෙවෙයි. අපිට කතා කරන්න බොහෝ දේ තියෙනවා. හර්ෂමැතිතුමාට චෝදනා කරන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා එහාගේ පළල් වැඩපිළිවෙලක් තුළ ඔබතුමාලා දැන් දරන ඔය ආකල්ප වෙන ඒකයි මම ඒකනේ ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා අපි මේ රට ගොඩගම්මු. ආර්ථික වශයෙන් නැවතත් ශක්තිමත් ශ්‍රී ලංකාවක් බිහි කරමු. හැම වෙලාවෙම අපිට වරදෙලිද අපි පිළිගන්න සූදානම්. වර මන්ත්‍රීතුමා යමක් පෙන්ලා දුන්නා, මම මේක පිළිගත්තා, කිසි ගැටලුවක් නැහැ. ඒ නිසා හැබැයි අවශ්‍ය වෙන්නේ අපි මේ කාලය තුලවත් මේ අර්බුදයේ කියන එක ලෙහිලා එහාට යන අර්බුදයෙන් ගොඩ යන තුරවත් සද්භාවයෙන් උතුව මේ ආර්ථික මේ කරුණුවලදී අපි කටයුතු කරමු. ඔබතුමාලගේ දැනුම සද්භාවයෙන් මේ රටට ලබා දෙන්න, මේ සභාවට ලබා දෙන්න, අපේ අමාත්‍යංශවල ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් මම නැවත වතාවක් මේ යෝජනාව ගෙන ආපු මහින්දානන්ද මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අද දවස විශේෂයෙන්ම රාජ්‍ය ආදායම පැත්තෙන් කතා කරන්න විශාල වේදිකාවක් මේ උත්තරීතර සභාවේ ඒ අනුව අපිට ලැබුණා. මං හිතනවා එකේ අපි උපරිම ප්‍රයෝජන ගත්තා, රාජ්‍ය නිලධාරීන් එක සටහන් කරගත්තා. අපි සඳුදම නැවතලස් වෙලා සමාලෝචනය කරලා ඒ පිළිබඳ ඔබතුමාට වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අදිෂ්ඨානයත් ඇතුව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මට කාලය ලබා දීම පිළිබඳ
ස්තුතිවන්ත වෙනවා. ගරු අමාත්‍යතුමාට සභාව වැඩ කටයුතු හිට උදෑසන 9:30 කල්තබනවා.